Sri Lanka, ඒක දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සිකුරාදා දවසේ මම හිතන්නේ කාලෙකට පස්සේ අපි ඔබ හමු වෙලා ඉන්නේ. කාලෙකට පස්සේ කිව්වට අපේ වැඩසටහන දිගටම කෙරුණා. නමුත් අපේ කණ්ඩායම යෝන් පියස කණ්ඩායම අද හමු වෙලා ඉන්නේ කාලෙකට පස්සේ පොඩ්ඩක් අවිවේකී ගියුණු කාලයක් හින්දා. සිකුරාදා දවසේ ඇත්තට මේ ඔක්තෝබර් මාසයේ තව මාස දෙකකින් තවත් අවුරුද්දක් උදා වෙනවා. ඉතාමත්ම වේගෙන් කාලය ගෙවිගෙන යනවා. ඉතින් අද වැඩසටහන සංවිධානය කරගද්දී විශේෂයෙන් මට මුලින්ම සඳහන් කරන්න ඕන මට අදත් සහයෝගය දෙනවා මගේ මිත්‍රයා ධ්‍යාන අයිබෝන්.
අයිබෝන් චාමිගේ
මං හිතන්නේ ඔබත් අපිත් සමග එකතු වෙලන්නේ කාලයකට පස්සේ. ඉතින් ධ්‍යානුත් ඇත්තට මගේ මේ කාර්මීකරණ සම්බන්ධීකරණ වැඩ කටයුතු ගොඩක් හවුල්ලා කටයුතු කරනවා මගේ මිත්‍රයා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා මේ අද ගත කරන වෙලාවේ හෝරාවක පමණ කාලයක් ගත කරන මේ වෙලාවේ විශේෂයෙන්ම අපේ මාතෘභූමියත් සම්බන්ධ කරගෙන ඊට අදාළ කරුණු කතා කරන්න. ධ්‍යාන මරමයි අද සංවිධානය කරද්දී බොහෝ වෙලාවට අපි කාලින මාතෘකා තෝරගන්නවානේ.
ඔව්.
තෝරගද්දී මේ එක සමාන්තර යන දේවල් ටිකක් තියෙනවා. අපි හිතනවා දැන් ගොඩක් මිනිස්සු කියනවා දැන් පෙට්‍රල් මිල හරියට වැඩි වෙලා මිනිස්සුන්ට දරා ගන්න බැරි මේ විදියට ආර්ථිකයේ ඉල ගිල කියලා. නමුත් අපි ඇත්තටම කතා කරොත් අද ඕක්ලන්ඩ් නුවරනේ අපි ජීවත් වෙන්නේ. මේ සමාන්තර ගතියක් තියෙනවා විශේෂයෙන්ම අනිත් ප්‍රදේශවල වලට සාපේක්ෂව අනිත් නගරවලට සාපේක්ෂව ඕක්ලන්ඩ් නුවර මේ ටැක්ස් බද්දක් හින්දා ඒ පෙට්‍රල් මිල තිහිලා කියලා තියෙනවා. මං හිතන්නේ තිබෙන පීඩාව ශ්‍රී ලංකේ කියන තිබෙන පීඩාව මං හිතන්නේ ඕක්ලන්ඩ් නුවර ජනතාවටත් යම් යම් ආකාරයෙන් දැන්වීම පවතිනවා. ඉතින් කොහොමුණත් අද වැඩසටහන ඔබ අප සම්බන්ධ කරගෙන මේ යන වෙලාව මේ හෝරාවක පමණ වෙලාව යම් කිසි හරවත් විදියට යම් කිසි දෙයක් ඔබේ මතකයේ රැඳෙන විදියට තමයි අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ලස්සන ගීතයක් තෝරගෙන තිබෙනවා. මේ ගීතය ගැන කියන්න ඕන. මේ ගීතය විශේෂයෙන්ම ඔබ දන්න මේ වැඩසටහන තුනේ අපි හැම වෙලාවම අවස්ථාව දෙනවා ඕක්ලන්ඩ් නුවර ජීවත් වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවලට ඉඩක් හදලා දෙන්න, තෝතැන්නක් කරලා දෙන්න. අපි බොහෝ වෙලාවට ඔවුන් මේ වේදිකාවටත් ගෙනල්ලා සම්බන්ධ කරගෙන සමුග සාකච්ඡා සුවඳ කතා පවත්වලා තිබෙනවා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා අද මේ මුලින්ම තේරුණ තිබෙන ගීතය මේ ඕක්ලන්ඩ් සිටින දක්ෂ ගායන ශිල්පිනියකගේ ගීතයක්. ඇය ගැන විශේෂ හඳුන්වා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ප්‍රියානන්ද ජයසුන්දරගේ බිරිඳ සන්ධ්‍යා ජයසුන්දර මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. මේ ළඟකදී බිහි වුණු අපූර්ව ගීතයක්. මේ ගීතය අහන්න ඔබට සලස්වනවා. මේ ගීතය බහල් නැත්නම් අපි ආරාධනා කරනවා නැවතත් ඔබට අන්තර්ජාලය තිබෙනවා නම් මේ ගීතය ඔබට පස්සේ වුණත් ශ්‍රවණය කරන්න අවස්ථාව තිබෙනවා. මේ සන්ධ්‍යා ජයසුන්දර විජේසුන්දර මහත්මිය තමයි ගානා කරන්නේ. ගීතය රචනා කළා තියෙන්නේ තැපියානන්ද විජේසුන්දර මහත්මිය. ඉතින් මේ ගීතයත් සමගමට අපිට පෙන්වන්න උත්සාහ කරේ ඇත්තරම ඇය විශේෂයෙන්ම මේ ළඟදී බොහොම නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ගීත කැසපටියකුත් කරා. ගීත මේ ගීතවල බොහෝ වෙලාවට සම්බන්ධ වුණේ ප්‍රියානන්ද විජේසුන්දරන්ගේ ගීතපද රචනා. ඉතින් අපි ඕක්ලන්ඩ් වල වාසය කරන ශ්‍රී ලංකිකයන් විදියට ඒ වගේ දක්ෂතාවක් තියෙන පුද්ගලයන්ට තෝතැන්නක් කළ දෙන කැමති. ඉතින් ඔබ දන්නවා අසන්නනි අපේ මේ වැඩසටහන තුල හැමදාම බලාපොරොත්තු වෙනවා අපේ ඕක්ලන්ඩ් නුවර සිටින ශ්‍රී ලංකිකයන් සම්බන්ධ කරනවා වගේම විවිධ ශ්‍රේෂ්ඨයන් පිළිබඳ සාකච්ඡා කරද්දී ඒ ශ්‍රේෂ්ඨයන් පිළිබඳව යම්කිසි හැදෑරීමක් සහ උනන්දුවක් තිබෙන පුද්ගලයන් සම්බන්ධ කරගෙන සම්පන්දායකයන් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ යෝන් පියස නමින් කරගෙන යන අපි තරුණයන්ගේ වැඩසටහන හින්දා අදත් අපි බලාපොරොත්තු වුණා ඒ වගේ සමාජයේ පිළිබඳව බොහොම අවධානයෙන් සිටින තරුණියෙක් සම්බන්ධ කරගන්න. ඔහු ඇත්තටම අපි කීප වතාවක් සම්බන්ධ කරන්න උත්සාහ ගත්තා යම් කිසි හේතු නිසා අපිට අවස්ථාව මගහැරුණා නමුත් අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා ඔහු අද සම්බන්ධ කරගන්න ඔහු පරිපාලන කළමනාකරුවෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක රැකියාව කරමින් විශේෂයෙන්ම සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීකෙක් වශයෙන් යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වෙන කටයුතු කරන තරුණෙක් ආදර්ශමත් තරුණෙක් ඔහු අසංක ගුණසේකර අසංක ඔබ අපි සමග සම්බන්ධලා ඉන්නව නේද ආයිබෝන්
ආයිබෝන් ශාමික සම්බන්ධලා සිටිනව
ඔව් බොහොම ස්තුතියි අසංක මං හිතන්නේ අපි කීප වසම්ම උත්සාහ ගත්තා අවසානයේදී අපට අවස්ථාව ලැබුණා සම්බන්ධ කරගන්න නේද
ඔව් ශාමිකනේ සමාව වෙන්න ඕනේ මම හිතන්නේ පොඩි රාජකාරියේ කාර්ය බහුලත්වයත් එක්ක සම්බන්ධ නැහැ නමුත් අපිට ශාරීරික පස්සේ සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙද්දී බොහොම ස්තුතියි
නමුත් මේ අලුතෙන් අහන ප්‍රේක්ෂකයන්ට දැනගන්නත් එක්ක ඔබ පිළිබඳ යම් කිසි සඳහන් කිරීමක් කරන්න පුළුවන් වුණොත් හොඳයි ඔබේ වෘත්තිමය ජීවිතයේ සහ ඔබ සමාජ ක්‍රියාකාරකයෙක් වශයෙන් සම්බන්ධ වුණු දායකලා වැඩ කටයුතු සිද්ධීන් පිළිබඳව පොඩ්ඩක් හැඳින්වීමක් කරොත්
ඔව් ශාම්ප්‍රදායන්ට මම ඔබ සඳහන් කර පරිදි ලංකාවේ ප්‍රමුඛ වෙළඳ සමාගමක අත ලංකා සමාගමක් වට මේක ඔස්ට්‍රේලියානු පරිගණක සමාගමක් අපේ මගේ මෞසාගාව තියෙන ඔස්ට්‍රේලියානු සිද්ධි දොර ලංකාවේ තියෙන ආයතනයේ මම පරිපාලන කළමනාකරුවෙකු ලෙස සේවය කරනවා ඊට අමතරව මම උපාධිධාරියෙක් එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ ඒ කාර්ය උපාධිය සමග මම සාමාන්‍ය කලා උපාධියක් තියෙන්නේ ලංකාවේ කලා උපාධිය කරන කට්ටිය ටිකක් සාමාන්‍යයෙන් වැලියු එක අපි කියන වටිනාකමක් නැහැ කියන නමුත් ඒ කලාව තුළින් මම ගත්තේ ගොඩක් ඒ ආවාසයත් එක්ක සාමාන්‍යයෙන් කලාව වගේම සමාජයේ විවිධ කටයුතු වෙන අපිටම දේශපාලනය කියලා දේශපාලනයක් මත පොඩි කාලසම් උනන්දුවක් තිබුණා ඒකේ කූටක් ප්‍රාප්තිය තමයි ගිය සාමාන්‍ය අපි කියන 2015 ඒ ආණ්ඩු පෙරළියටත් මම ග්‍රිෂුසා වක්‍රාකාරයෙන් සම්බන්ධ වුණා සහ ඔබ කිව්වාගේ සමාජ දාලාවලක් මම බොහොම ඒ කියන්නේ ඇක්ටිව් කියලා අපි කියන්නේ බොහොම ඇක්ටිව් චරිතයක් සහ ගොඩක් පේජස් වලට මම සම්බන්ධ වෙලා ඇඩ්මින් රෝල් එකක් විදිහට සහ කාලෙකට ඉස්සර මම පුවත්පත් වලට ලිව්වා දැන් මම හිතන පුවත්පත් වලට ගියා නම් මාසෙින්ද විශේෂයෙන් බ්ලොග් සහ ඒ සමාජ දාලා අඩවි වලට මම සම්බන්ධලා කටයුතු කරනවා
ඔව් අනිවාර්යෙන්ම අසංක දැන් මෙහෙමයි දැන් අපි අද තරුණයන් එක කතා කරොත් විශේෂයෙන්ම අපිට අහන්න ලැබෙන දේ තමයි උන් ඇත්තටම දේශපාලනය ගැන කිසිම මේ ගොඩක් කලකිරීමකින් ඉන්නේ අපින් වැඩක් ගන්න නැහැ ඕ වගේ මේ දේවල් කියනවා මිනිස්සුක් තමන්ගෙන් වෙන්න ඕන දේ පිළිබඳව මං හිතන්නේ උන් සොයා බලනවාද කියලා පොඩි ප්‍රශ්නයක් තිබෙනවා දැන් ඔබ විශේෂයෙන්ම මේ පිළිබඳව ගොඩක් ක්‍රියාකාරීව සහ මේ රටට ගොඩක් හැඟීමකින් කටයුතු කරන පුද්ගලයෙක් විදියට දැන් ඔබ මුලින්ම සඳහන් කරා ඔබ මේ අර දේශපාලන බරපෙළියටත් ඒ කියන්නේ 2015 විසින්නුණු ආණ්ඩු හොමාරටවත් සම්බන්ධව කටයුතු කර පුද්ගලෙක් විදියට. අපි මම මේ පොදි ප්‍රශ්නයක් ඇහුවොත් අසංක දැන් ඔබ මේ වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව තරුණෙක් විදියට ඔබට දැනෙන හැඟීම මොකද්ද?
ඔව් සාමික මම හිතන්නේ 2015 ඔබ කිව්වා වගේ බොහොම තරුණ පිරිසක් විශේෂ සමාජ දාලා ඔස්සේ ඒ වගේම මේ ලංකාවේ විවිධ ශේෂණ ඔස්සේ සම්බන්ධලා තිබුණා. ඒ කියන්නේ බොහොම මම හිතන්නේ ලංකාව වැඩිම උනන්දුවකින් සාර්ථක මැතිවරණ කියලා මම හිතන්නේ 2015 තිබුණේ මැතිවරණේ මොකද ලංකාවේ බොහොම දූෂිත ක්‍රමවේදයක් තිබුණා කලින් මම කියන දැන්ට එහෙම නැහැ කියලා දැන්පත් ඊට සාපේක්ෂව යන්තාතුර අඩුවර තිබ්බත් තාම අර අපි ඔබ ඔයගොල්ලෝ ජීවත් වෙන ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සාපේක්ෂව ට්‍රාන්ස්පරන්සි කියන එක නැතුවත් තාම ලංකාවේ ඒ සමහර ආයතනවල ඒ ක්‍රියාකලාපයන් බොහොම කනගාටුදායකයි. ඉතින් දේශපාලන වශයෙන් ගත්තල මම හිතන්නේ බොහොම තරුණ දේශක් ඒ මැතිවරණය හා සම්බන්ධ වුණා. ඉතින් නමුත් වැඩි වුණේ ඒ වෙලාවක අපි හිතන සාමික අපේ ගත්තේ හොඳම සීනක් තමයි අපි ගත්තේ. ඔව්. ඒ කියන්නේ ඒ වෙලාවේ අපිට ගන්න තුන 2015 අවස්ථා දෙකයි අපිට පවතින රජයට පක්ෂපාතව වැඩ කරන්න නැත්නම් සහාය දෙන්න පුළුවන්. ඒ නැත්නම් විකල්පයක් අපිට බලයට පත් කරන්න පුළුවන්. ඔව්. නමුත් වලේ ගත්තේ හොඳම තීරණය තමයි විකල්ප රජයක් බලයට පත් කිරීම. නමුත් සාමික මම පසුගිය වර්ෂණාන් වලදී අපිට කිව්වාගේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අපිට සම්තාගුරකට සීරසියක් නෙමෙයි අම්තා සුරකට සෑහීමට පත් වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය අභිනත්වොත් ජීවන වියදම අඩු කිරීම වගේ ප්‍රශ්න ගත්තොත් ඒවැති බොහොම මන්දකාමී ආකාරයක තමයි මේ රජය කටයුතු කරන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා නීති ආසාමි ගත්තොත් සංඛ්‍යා ලේඛන පත්තෙන් ඔවුන් කියන අපරාධ දම්තාකුරුවට අඩු වෙනවා කියලා. නමුත් අපි අත්ත වශයෙන් ප්‍රවෘත්ති බැලුවොත් අත පුවත්පත් බැලුවොත් එහෙම ඔබට තේරෙනවා මිටිපත අපි ලංකාවේ හොරකම් වෙන ඒවා, එතකොට මිනිමරුම් වෙන ඒවා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ එයා සාපේක්ෂව. උදාහරණයකට වාහනයක් ගන්න තරුණෙක් විදියට පරිතන් ඉන්නවනම් තාම සිහිනයක් තමයි ලංකාවේ වාහනයක් ගන්නවා කියන එක. මොකද ඒ බැංකු වල තියෙන මේ ණය ගැනීමේ තියෙන විහිල්භාවය ගොඩක් වෙලාට වැඩි. එතකොට පුතානද ඊයේ පෙරේදා තෙල් මිල ඉහළ ගිහලා තිබුණ ලංකාවේ අවුරුදු 6 වතාවක් ලංකාවේ තෙල් මිල ඉහළ ගිහලා තියෙනවා. නමුත් අපි 2015 කලින් බැලුවොත් තාමත් ඊට වඩා තෙල් මිල අඩුයි. නමුත් 6 වතාවක් වැඩි වෙලා තියෙන මේ අවුරුදු තෙල් මිල රුපියල් 60කි. ඒවා ජීවන විදිමේ තියෙන ප්‍රශ්න. ඒකට ගොඩාක් විශ්වාස රස හැර යන්න උත්සාහ ගන්නවා. මේ මයිග්‍රේෂන් වලට මුහුණ පාලා සිටිනවා. එතකොට අධ්‍යාපන ශිස්සේ තාම අපිට තේන එහෙම ලොකු පිබිදීමක් නැහැ. ඉතින් මේ ශිස්ස ගන්නාට සෞඛ්‍ය ප්‍රශ්න තාම එහෙමමයි. ඊට ඔක්කොට වැඩි අපි මත මේ බලයටපත් කරේ මූලික වශයෙන් කාරණා දෙකක් ඉස්මතු කරගෙන යාම. ඒ කියන්නේ විධායක බලය අඩු කළා, අපිට හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉස්මතු කරන්න, සහ කලින් දූෂණ සහ අක්‍රමිකතා වලට පත් වුණු මැති අමතවරුන් හරි රාජනීතිඥයන් ගැන ඔවුන්ට විදේ ක්‍රියාමාර්ග ගන්න. මේ දෙකම තාම ඉස්මතු කළා. මම හිතන අවුරුදු 3කට කිත්තුයි, 3ක් ඇතම ඉවරයි. අර 4 වෙනි අවුරුද්දේ අපි වාතාව වෙන අවුරුදු 4ක් වගේ කාලයක් ගිහිල්ලා තාම ඒ ගැන අපිට සෑහෙන්නට වත් වෙන්න බෑ. ඒ ක්‍රීඩා පැත්තෙන් ගත්තත් ඒ කතන්දරේම තමයි. ඒකින්ද අපි එවලේ අපි හොඳම තීරණයක් ගත්තා. නමුත් අපි ප්‍රගතිය වශයෙන් බැලුවොත් සාමික බොහොම කලකිරීමක් තමයි තරණ කීදලා තියෙන්නේ.
ඔබ ඇත්තටම මේ මැදිහත්ව කරුණු දැක්වීම පිළිබඳව ඇත්තටම ආඩම්බරයක් තියෙනවා. විශේෂයෙන්ම අද තිබෙන්නේ යම්කිසි පැත්තකට ගොනු වෙලා වැරද්දක් කරත්, හරි කියන්නේ හරි දේ කරත් ඒ පැත්තෙම ඉන්න මේ කොටසක් තමයි තියෙන්නේ. ඒකින්ද ඇත්තටම ඒක මේ නැති වෙන්න ඕන. දැන් ඔබ තරුණයෙක් විදියටත් ඔබ මේ කරුණු සඳහන්වීමෙදි කතා කර දෙයක් තමයි මේ බුද්ධිගලණේ පිළිබඳව. තැබත් මං හිතන විදියට පිටරටක අධ්‍යාපනය ලැබලා තීරණය කළා ලංකාවට ඇවිල්ලා තමන්ගේ සේවය කරන්න. දැන් අදත් මං හිතන්නේ විශාල වශයෙන් බුද්ධිගලණයක් තිබෙනවා. මේ අසංගුපත් දන්නවා ඇති. මේක නැති කරන්න සහ දැන් ඒ කියන්නේ ඒක නැති කරේ නැතොත් අනාගතයේදී විශේෂයෙන්ම අපි නිදහස් අධ්‍යාපනය තුලින් බිහිවන දරුවා අන්තිමට සේවය කරන්නේ වෙනත් විදේශ රටකට. මේක නැති කරන්න ඔබ දකින්න විදිහ, ඔබ තරුණයත් එක්ක ගොඩක් ගැවසෙන පුද්ගලයෙකුත් විදියට මේ ප්‍රවණතාවේ යම්කිසි මේ වැඩි වීමක් දකින්නවද නැත්නම් වෙනස් වීමක් තිබෙනවද?
ඔව් ඡාමේ, දැන් මගේ මිතුරන් ගොඩක් සිටිනවා ඕස්ට්‍රේලියාව, නව ජීලන්තය, ඉංගලන්තය වගේ රටවල. ඒක මාත් අහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ලංකාවේ නටාසක් නැද්ද, මොකද තියෙන ප්‍රශ්නේ කියලා. ඒක ගොඩක් අය කියන්නේ දැන් ඔය ඔබ ගන්න මාසික වේතනේ සාවිතන නිදහස මේ රටින් ගන්න අමාරුයි කියලා. මොකද ගොඩක් යාළුවෝ කියන්නේ හරි මට මේ රටේ දැන් මෙච්චර ප්‍රමාණයක් ගෙවනවා, මට ඒ පඩි ලංකාවේ ගන්න පුළුවන්ද? ඔන්න උතර තමයි ප්‍රශ්නාර්ථය තනනකින්නේ. නැත්නම් මම හිතන හදවතින් ඔබ උනත් මම හිතන්නේ අපි කියන්නේ රාජසීලන්ත ජීවත් වුණාට මම හිතන හදවතින් ඔබ සාමික මේ වැඩසටහන් පවා කරන්න මම හිතන්නේ හදවතින් මේ ශ්‍රී ලාංකිකයේ ඔබේ හදවතේ තියෙන ඉඳ. නමුත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ අපේ තියෙන අධ්‍යාපන මට්ටම, අපේ තියෙන සමාජ තත්ත්වයත් එක්ක ඒ මම හිතන්නේ ඒ අපි කියන්නේ සර්වි ස්කේල්ස් එහෙම තාම ලංකාවේ හැදමින් පවතිනවා. සමහර ආයතන හොඳට තමුගේ වේතන ලබා දුන්නා, ඔබ අතවස්සක් විතර ඒ වගේ ආයතන තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ අංග එකතම තියෙන්නේ. දෙක සාමික මං තරුණයත් ගොඩක් යවගෙනුට ඒගොල්ලෝ කියන්නේ තාම අපිට අර සතුටින් ඒත් නැත්තම් අර හැපි එකේ ඉන්න පරිසරයක් ලංකාවේ නැහැ. ඔබ දන්න හැමදාම කොළඹ මං මගේ කාර්යාලයේ කොළඹ මන් දන්න හැමදාම අත්ත වශයෙන් උද්ඝෝෂණය. දවස් 7 බැලුවොත් දවස් 7ේම ලෝටස් පාර්ක් එක නැත්නම් කොළඹ නගරෙ මැද්දේ වාහන උද්ඝෝෂණය වෙනවා. එතකොට ඒක පස්ස. ඔබ දන්නවා මේ කොළඹ නගරේ ගොඩක් තැන්වල එක දිගට දවසක් ඇස්සොත් ගොඩක් රටක අහන්න වෙන ගම් වතුර. මේක දවසේ වහින්න ඕන හරියට බලංකා. එක දිගට පය හයක් පයසක් වගේ ඇස්සොත් ගම් වතුර වාර්තා වෙනවා. ඒ පාරවල් අවිරතාවේ සිදු වෙනවා. සිසි වැඩහර්ජන. ගන්න අනිවාර්යෙන් අවුරුදු දෙපාර තුන් පාරක් දුම්රිය නැතන් පුද්ගලික ප්‍රවාහන සේවේ සෛඛ්‍යයක් කරනවා. දැන්ටත් ඒගොල්ලෝ කියනවා අපි සෛඛ්‍යයක් කරන්න ඉන්නේ ඉන්දරමිල අඩුණු ඉන්නේ. මේ ප්‍රශ්න සාහන ප්‍රමාණික ජීවත් වෙද බඩුමිල එක පාතම හිතන්න නැති වෙලාවට බඩුමිල ඉහළ යන එළවලු පළතුරු මේ ජන තරවි ගණනාවක්. ඉතින් මේ ඔබතන පාසලක් ඇතුළක් කරන ගියොත් හොඳම පාසල ළඟ පාසල් කියන ඒ වගේ කන්සෙප්ට් එකක් තිබ්බා. තාම ඉස්කෝල වලට ඇතුළක් කරගන්න අමාරුයි. ඉතින් ජාත්‍යන්තර පාසලක් කරන්න ඕනේ. ඒවත් එක්ක ඔබට සෑහෙන මුදල් ප්‍රමාණ දැන් අපි දුරකථන බිලක් අස්සොත් චාමික බර දැන් ඔබ අධ්‍යයනය කරොත් එම සෑහෙන ප්‍රමාණයක් තියෙන ටැක්ස්. මගේ දුරකථන බිල රුපියල් 2000ක් වුණාට අපේ රුපියල් 2000න් රුපියල් 500ක් විතර මම ටැක්ස් දෙනවා. ඔව්. එතකොට ආගම් අපිට දැන් අපිට මේ වේතන දුන්නට ඒ වේතනේට අපි පේ ටැක්ස් කියලා වෙනම කියනවා. අර ඔබ වගේ ඉන්න රටක ටැක්ස් කියවුවොත් මම හිතන්නේ ඒ ටැක්ස් වලට ඒ මම හිතන්නේ ඒ අදාළ බෙනිෆිට් පස්සේ කාලෙක හම්බ වෙනවා. ඒක දැන් හරි අවුරුදු 50 පස්සේ හරි ඔබට ඒ ගෙවන්න ටැක්ස් එකට ඒ වටිනාකමක් ලබා ගන්න පුළුවන් රාජ්‍යාංශයෙන් හරි ක්‍රමයකින් හරි. ඒ තාම අපි මේ ටැක්ස් කියවලා අපි දරිද්‍රතාවය පීඩා විඳින හැරෙන්න ඒ ඔක්කොම කරලා අපිට බොහොම දුක්ඛිත තත්ත්වයක් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒකත් එක මම හිතනවා හොඟක් ඔය අපි කියමු ඔය දියුණු වෙමින් පාජන රටවල තියෙන මානසික පොදු ප්‍රශ්නයක් බුද්ධිගලන කියන එක. ගොඩක් බලන්නේ හරි ඩිග්‍රියක් තියෙනවා නම් එහෙම නැත්නම් වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවා නම් MBA එකක් වගේ තියෙනවා නම් මයිග්‍රේට් කරන්න. නැත්නම් කිනේද බුද්ධිගලනක් වෙන්න. ඉතින් මම හිතනවා ඒක තාම නැති කරන්න එක්කෝ ඒක රාජ්‍ය තන්ත්‍රය අපි කියමු දැන් 48න් පස්සේ ටිකටම මේ තියෙන ආණ්ඩුව කරලා දෙන අඩුවෙඩි වශයෙන් වංචා කරපේ. ඉතින් දුම්රිය පාරවත් මම සුද්ධ හදපු තැන ඉදිරියට ගියාම බැලේ විලාස අපි දැන් මම දැක්ක මාතරට බෙලියක් තරගම් දිනුන කරලා තියෙනවා. යැරෙන ප්‍රවාහන සේවයේ යටිතල පාසුකම් දිනුනා නැහැ තාම. ඉතින් මම හිතන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක මේ තරුණයන් රටහර යන්න.
ඔව්.
ඉතින් මම හිතන්නේ මේ තරුණන්ට පස්සේ උදෙමයි මේ පවතින පාලන තන්ත්‍රය දැන් අපි තව එකක් තමයි මම ඔයත වෙනම පැත්තකට ඉන්නු මේ ආන්තරික තව එකක් තමයි ඉන්වෙස්ටර්ස්ලා. ඒත් ආයෝජක ලංකාවට ගෙනල්ලා අපේ 40,000 පඩි නෙමෙයි හොඳ වැටුත් කලගෙන ඉන්නවා අපි අගමැතිතුමක් කිව්වා. නමුත් අවුරුදු 4ක් ගිහිල්ලා තාම අපි දැක්කේ නැහැ මේ ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා ලොකු පඩි ලබා දෙන ආයතනය ආරම්භ කරා. ඒවත් මම හිතන්නේ තියෙන ගැටලු අපිට.
ඔව් ඔබ මේ ටැක්ස් ගැන කතා කරා. ඇත්තටම නවසීලන්තෙත් බොහෝ වෙලාවට මේ ටැක්ස් තිබෙනවා. කියන්නේ සමහර අවස්ථාවලදී වැටුපෙන් 35%ක් විතර යන අවස්ථාවක් තිබෙනවා. නමුත් අර ඔබ කිව්වා වගේ විනිවිද ස්වභාවයක් තිබෙනවා මේ සංවර්ධ ව්‍යාපෘති වල තමයි ඒවා යොදාගන්නේ. සහ තමන්ගේ පසු කාලීන ජීවිතයේ තමයි ඒවා ලැබෙන සලස්වන්නේ. ඉතින් ඔබ කිව්ව දේ නිවැරදි. අසංකෝ දැන් ඔබ විශේෂයෙන්ම මේ අන්තර්ජාලය සහ ක්‍රියාකාරීව සැරිසරන පුද්ගලික විදියට දැන් අද බොහෝ වෙලාවට ජනමාධ්‍ය භාවිතාව පොඩක් අඩු වෙලා විශේෂයෙන්ම තරුණයන්ගේ. නමුත් මේ අන්තර්ජාලයේ බ්ලොග්ස් වගේ දේවල් තමයි පාවිච්චි ගොඩක් වැඩි වෙලා තිබෙන්නේ. මේ පාවිච්චි කරන විදිය හරිද නැත්නම් මේකේ මොනවද? අපි බොහෝ වෙලාවට දකිනවා මේ අසංග මම නම් කැමතිම නැද්ද තමයි මේ අනවශ්‍ය කිසිම තේරුමක් නැති නළු නිලංගේ හරි නැත්නම් මේ ගොසිප් ඒගොල්ලන් පෞල් ජීවිතය හරි ඕවා ලුප්පු ලුප්ප නිකන් අර පින්නන. නමුත් අර වැදගත් දේවල් පිළිබඳව කතිකාවතක් නැත්නම් කතාබහක් ඇති කරන මේ අතිකරන්න පුළුවන් අවස්ථාව නැති වෙලා තිබෙනවා. ඔබ තරුණයෙක් විදිහට මේ බොහෝ වෙලා ක්‍රියාකාරී වෙන පුදියලෙක් විදිහට මේ හිඩස් ඔබ දකින්නේ මොනවද?
ඔව් ශානක මම හිතන්නේ දැන් ඔය මේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඉස්සර අපේ නීතියත් පුවත්පත්කාරී ප්‍රති ජනමාධ්‍යකාරී තාකට අපහසාත්මක කරොත් අපිට නීති මාර්ගයට යන්න පුළුවන් ඒ සඳහා වන්දියක් හරි නීති මාර්ගයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. නමුත් දැන් අපි ඒ නීතියත් අයින් කරලා තියෙන නිසා අපිට වැත්තට මුකුත් කරන්න බෑ. ඒ නීතිය අදු කරගෙනමද කිරුණේ අපේ ප්‍රසන්න ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සංගදීප පාර්ලිමේන්තුවේ ඒක මේකේ සම්බන්ධයෙන් අපි නීති කටයුත්තක් පත්‍රයක කිසියම් දැනුමක් නැතුව දාලා කියලා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තව නීති මේ පත්‍රයකට අන්තිම අවසන් කරලා දාන්න. දැන් සමාජ ජාලවල තත්ත්වයකට වාජරික්ස් ප්‍රහාර දන්නවා නම් ලංකාවේ ජනාධිපති රටමට වැඩියෙන්ම ඕලන්න සමාජාල වල වැඩියෙන් පහර ගහන්නේ ඒ ඊට අමතරව ගොසිප් සයිට්ස් සාමාන්‍ය කිව්වාගේ සෑහෙන දුරට ඉස්මතු වෙනවා. ඒ කියන්නේ අපේ පෞද්ගලික කරුණු පව කිසි අන්දරමින් දොර දානවා. නමුත් වැඩේ නැති නඩු නීති මාර්ගයට යන්න බෑ තාම. ඒ සම්බන්ධ නීති සකස් වෙලා නැහැ. විශේෂයෙන් ඩිජිටල් කියන එකට තාම ලංකාවේ ඩිජිටල් මාධ්‍ය වලින් වෙන දේවල් වලට අපිට නීති මාර්ගය යන්න බෑ තාම. නීති සම්පාදනය කරත් නැහැ. ඉතින් ඒක ලොකු අවියක් පහර ගහන කෙනෙකුට ඉතින් හැටියට ප්‍රවෘත්තියකින් පහර ගහන්න පුළුවන්. ඔබ දන්නවා ඒවා සමාජ්‍යාලේ ශ්‍රයා වුණාට පස්සේ ඇත්තට බොරුවක් වෙන්න පුළුවන් නිර්මාණය කරන්නේ. නමුත් ශ්‍රයා වීම සහ හුමාරු වැඩි වීම තුළ ඒක නිවුස් එකක් බවට පත් වෙනවා. ඉතින් මං හිතන්නේ අනිවාර්යයෙන්ම අර නීති සම්පාදනය කරන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ සමාජ්‍යාලා තහනම් කරන්න ඕනේ සහ ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. නමුත් සාහිත්‍යන නීතියක් නැති රටක ඔයගේ දේවල් තිබෙන එක සාධාරණයි තාමික. දැන් ඔය ඔය ඉන්න ඔය වගේ රටක වුණා නම් උටර වෙනස් ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් මෙහි මම හිතන තාම නීති සම්බන්ධලානේ හිතේ හැටියට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකට මත පාලිමේන්තු හරි නියාමන කොමිසම් සභාවක අවශ්‍යතාවයකට කාලයකට කලින් පැනනකොට ජාමේ කියන මාධ්‍ය නියාමනය කිරීම සඳහා මේක මාධ්‍යවලින් පෙන්නන චිත්‍රපට අපි හිතමු ටෙලි නාට්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රවෘත්ති පවා හරි නියාමක ලක්ෂණ ආයතනක් තිබ්බොත් මොකද බලන්නවා ලංකාවේ සමහර මාධ්‍ය තියෙනවා මට නම් ප්‍රකාශ කරන නම උදේ නම් ගාවේ කාලයක් අගමැතිතුමාට රජයට පහර ගහන්නේ ඒ නිවුස් හරියට ඇනලයිස් කරලා බැලුවොත් ඒවත් නෑ සංවර්ධන ප්‍රවෘත්තියක් එහෙම නැත්නම් විපක්ෂයේ මොකක් හරි බැලන්ස් එකක් නිවුස් එකක් වරගෙන අමාරුයි මොකද ඒ වෙලාවෙ ඉන්නේ හරි නියාමයක් නැති හින්දා හරි කාලයක් ඒ ප්‍රවෘත්තිවල ලබා දෙන්න ඉතින් මේක ඒ සමහර නිවුස් තියෙනවා බැලුවොත් ඇත්තම ඔබට තේරෙයි පිටරටෙන් බලනකොට මේ ලංකාවේ තත්ත්වය මේකයි සෝචනීය කියලා ඇත්ත ඔබ රජයේ දැන් උදාහරණයක් මම කියන්න චාන්තික මාතර ඉදන් වෙලියස්තරකන් ඒ දුම්රිය මාර්ගයක් දැන් හතර ඒ කියන්නේ කතරගම කරගෙන තමයි දුම් මාර්ග හදන්නේ ඔබ නිවුස් බැලුවොත් ඇත්ත වශයෙන්ම ඇනලයිස් කරොත් කොහෙවත් තරගේ සංවර්ධන ප්‍රවෘත්තියක් නැහැ ඒකේ තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කරන වැඩ රජයේ මේ මේ උද්ඝෝෂණ සහිත තමයි ගොඩක් කරලා තියෙන්නේ අද බලන පුද්ගලවරු පෙන්නේ ලංකාව ඇත්ත වශයෙන්ම ප්‍රශ්න වලින් විරිගී සම්පත් රටේ රටක් කියලා ඉතින් මෙයා නියාමනය කරන ආයතනයක් තිබුණා මං හිතන්නේ ඇත්ත වශයෙන් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
ඔව් මාධ්‍ය නිදාස හොඳයි නමුත් අර නිදාස වැරුණාට පස්සෙත් සමහර අවස්ථාවදී පාවිච්චි කරන මේ විදිය පිළිබඳව සහ පාවිච්චි කරපු පුද්ගලයන් පිළිබඳව ප්‍රශ්න මතුවෙනවා නේද දැන් ඔබ හොඳ තැනකට ආවා
මේ
අසංග හොඳ තැනකට ආවා මේ ජනමාධ්‍ය දැන් ඔබ අන්තර්ජාලය ඔස්සේ ඊට පස්සේ කතා කරන ඊළඟ දේ තමයි ජනමාධ්‍ය ඔබ යම්කිසි තරමකින් ඒ දෙක කතා කරා මේ ජනමාධ්‍ය තුලින් මේ මේ මිනිස්සුන් විශේෂයෙන්ම අර මේ මිනිස්සුන් ටීවී බලන වෙලාවල් අඩුම වශයෙන් මේ වෙලාවල් හරි හරවත් වැඩසටහන වලට යොමු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා දැන් බැලුවොත් දේශපාලන සාකච්ඡාවක් ආවත් දෙපිරිසක් අතර නිකන් පෞද්ගලික මත ගැටුමක් තමයි තියෙන්නේ කිසිම මේ මේ පතන් කියන්නේ මේ කිසිම වැදගත් දෙයක් පිළිබඳව සාකච්ඡා කරෙන්නේ නැහැ ඒ ඊට පස්සේ මේ ජනමාධ්‍යවල උන්නේ උන්ගේ මේ 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 හැඩරු හැදිලා තිබෙන්නේ තර රේටින්ග්ස් ගන්න නැත්නම් තමන්ගේ මිනිස්සු අර මිනිස්සුත් බලන්න හුරු කරවලා තිබෙනවා මේ අනවශ්‍ය දේවල් වලට ඉතින් මේ මේ මේක වෙනස් විය යුතු වෙන්නේ දැන් විශේෂයෙන්ම අසංක දැන් අපි කොච්චර කිව්වා තරුණයන් අවධානයෙන් ඉන්නව රටේ දේවල් පිළිබඳව නමුත් මේ ජනමාධ්‍ය යන රටාවෙ හින්දා උන් තවත් ඈත් වීගෙන තමයි යන්නේ
ඔව් මම හිතන්නේ සාමික කිවි කතාව හරි ඇත්ත වශයෙන්ම මේ අද අතයි වංක තරුණයන් ප්‍රවෘත්ති සහ ඒ ප්‍රවෘත්ති වටිනාකම් පිළිබඳව ලොකු අවධානයක් ඉන්නවා සහ මේ ජනමාධ්‍ය දැන් මත ඉස්සර වගේ මේ කාර්ය බහුලත්වයේත් එක්ක මූලික ජනමාධ්‍ය කියන්නේ මේ රූපවාහිනී වලින් ගොඩක් පිරිස බැහැරලා හිටිනවා දැන් අන්තර්ජාලයේ හැමෝග මතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නිවුස් ඇලර්ට් එක ගොඩක් වෙලාවට ඒින්ද මම හිතන්නේ ඒව ගැන අප්ඩේට්ස් ලා තියෙන හින්දා අර වගේ ටෙලිවිෂන්ින් ඇත්තලා තියෙනවා. නමුත් අපේ ගෙවල් වල ඉන්න ගෘහණියන් එහෙම නැත්නම් ජේෂ්ඨ කුරුමසියන් ගොඩක් වෙලාවට මේ ජනමාධ්‍ය අසුර කරනවා. ඉතින් නමුත් ඔබ කිව්වාගේ හරවත් වැඩසටහනක් ඇත්තටම බලා ගන්න තියෙන කාලය අඩුයි. මොකද හරවත් රස බැලුවා. ඒව අතරින් මේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් අපි ටෙලි නාට්‍යයක් බැලුවත් අපිට ක්‍රිකට් තරගයක් බැලුවත් බොහෝ වෙලාවට මේ 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 අපි කියන්නේ මුදල් පසුව සමයන් හින්දා ටාගට් තියෙන හින්දා ඔක්ක වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් නැත්නම් වෙළඳ දැන්වීම තමයි අපිට එකක් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අපේ රසවින්දනයට බාධාවක්. රසවින්දන බාධාවක් ඒ වැඩසටහන අතරතුර ඒ වෙළඳැන්වීම අධික වෙළඳැන් ප්‍රමාණයක් ගන්න එක මොකට බැලුවොත් එහෙම සමහර නාට්‍ය විනාඩි 30යි නමුත් විනාඩි 10ක් හෝ 12ක් ගන්නෙම ඇඩ්වර්ටයිස්මන්ට්. විනාඩි 10ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒ හින්දා මේ මං හිතන්නේ මේවා නියාමනයේට අත් වශයෙන් හොඳ මොහොතක් මං හිතන්නේ නියාමනය සඳහා අධිකාරිය පිළිදවනවා නම් අනිත් එක මාධ්‍ය ආයතන ගොඩක් දාලා බලන්න ඉතින් ලංකාවේ මාධ්‍ය තියෙන්නේ පොස්ලට ඒකාධිකාරයක් එහෙම නැත්නම් පුද්ගලයෙකුට ඕ පුද්ගලන් කීපෙට නැති මාධ්‍ය තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් මේකත් එක අතින් අපිට බාධාවක් නිදහස අත් වශයෙන් මාධ්‍ය නිදහස වෙන මොකද උන්ගේ න්‍යාය තත්ත්වවල තමයි මාධ්‍ය ක්‍රියාත්මක කරන්නේ. ලංකාවේ අපේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආතය ගත්තොත් ඒවා සියල්ලටම ඇති හිමිකරුවන්. ඒ අනිවාර්යෙන් උන්ට දේශපාලන න්‍යාය තත්ත්වයක් තියෙනවා. උන් ඒ තුලින් ඒ දේශපාලන න්‍යාය තත්ත්වය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. අර පත්තරේ කියවන කී දැන් ප්‍රවෘත්ති වෙනකන් දේශපාලන වැඩසටහන් වෙනකන් සියල්ල උන්ගේ න්‍යායපත්‍රය යන්නේ. ඉතින් අපිට තවදුරටත් මේක ඉඳලා මේ මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු වෙනවා මාරු මේ ටීවී චැනල් වලින් මේ ආන්ද්‍රීය මාධ්‍ය ගත්තත් ඒ වගේ. ආන්ද්‍රීය මාධ්‍යක දේශපාලන සාකච්ඡාවක් තියෙනවා ගොඩක් වෙලාවට අපක්ෂිකත්වය කියන්නේ විපක්ෂයේ අපිට තාම දකින්න අමාරු යහපාලනේ තිබ්බත් විපක්ෂයෙන් ඇවිල්ලා ඒක ඒ කියන්නේ ඒක බැලන්ස් කරලා ප්‍රෝග්‍රෑම් එක කරන අරින්න ඔවුන් ඔක්ලා අන්ද පක්ෂකත් විතර ගෙන්න්නනේ බොයිස් කට්ටකක් දුන්නත් එහෙම තමයි වාද සාකච්ඡා තියෙනවා ආන්ද හරි පක්ෂේ හරි ඒක රෙකෝඩ් කරගන්න නේද නමුත් ප්‍රවෘත්ති බලනකොට මේ වාද සාකච්ඡාව එතන නැහැ
ඔව්
ඉතින් අපිට අත්ත වශයෙන් අර වගේ ආසනක් තිබ්බනම් මම හිතනවා මෙතන පාලනයක් ඇති වෙනත් ඉස්සරහට පිටරට ඔස්සේ බාහනකයි තාමික විශේෂයෙන් නැති වර්ගයට යනකොට ජනාධිපති වර්ගයට මහමැති වර්ණ වලට යනකොට මේක තවදුරටත් වර්ධනය වෙනවා ඒකෝ මිනිසුන්ගේ සැබෑ ජනමතේ ගන්න බෑ ඒ සැබෑ ජනමතේ විනාශ කරනවා මේ ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස භාවිත කිරීම තුළ
ඔව් අසංග මට ඇත්තරම මේ ඔබ අවසාන වශයෙන් මට ආහන හිතෙන ප්‍රශ්නය මෙහෙමද විශේෂයෙන්ම මේ සමාජීය ක්‍රියාකාරකයක වශයෙන් කටයුතු කරනවා විශේෂයෙන්ම මේ ලංකාවේ ස්වාභාවික විපතක් වගේ දෙයක් වුණාට පස්සේ මිනිසුන් රුදවක් අවශ්‍ය වුණාට පස්සේ ඒ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතුදී ඔබ මේ ඉතාමත්ම ගොඩක් මැදිහත් වෙලා කටයුතු කරා බොහොම ආඩම්බරයි දැන් මේ වගේ කටයුතු කරද්දී දැන් ඔබ ඇත්තරම මේක ක්‍රියාකාරීව කරන පුද්ගලකින්ද ඔබ දන්නවා ඇති මේකේ අඩුපාඩු දැන් මේක සම්බන්ධීකරණය කරනද්දී මොනවද වෙන අඩුපාඩු දැන් මේකට හරි කලමනාකරණයක් තිබෙනවා දැන් අපි විශේෂයෙන්ම පිටරටක පුද්ගලෙක් උදව් කරන්න අවශ්‍ය නම් විශේෂයෙන් අපි තුමු විදේශිකයෙක් කියලා හරි මේ මාර්ගයක් තිබෙනවද විශ්වාසයක් තිබෙනවද දැන් අපි දැක්ක පහුගිය මේ මාස කීපේ නැත්නම් අවුරුදු කීපේ පුරාම මේ ස්වාභාවික විපත් හිංසන කීප වතාවක්ම සිදු වුණා මේ වගේ දෙයක් ඉදිරියටත් වුණොත් අපි හරි දැන් ලෑස්තිද?
තාම මගිර ග්‍රාමික ලංකා සූදානම් පේන්නේ නැහැ. විශේෂයෙන් සමහර මාධ්‍ය ආතන මැදත් වෙලා ආතර විදීම සිද්ධ වෙනවා. අපි කියන්නේ අර විනිවිද භාවයක් පේන වැඩසටහන් තාම අඩුයි. විශේෂයෙන් මං හිතනවා මේ ආණ්ඩුව මැදත් වෙලා මේ කරන ගොඩක් හොඳයි ග්‍රාමික. මොකද උන්ට සම්පත් තියෙනවා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවක් තියෙනවා, හෙලිකොප්ටර්ස් තියෙනවා. සහ මං හිතනවා ළඟදී විදිකන් ටිකක් කාලකට කලින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානික අපේ ආත්මය පිහිටෙව්වා. ඒක මම හිතන පැය 24 මේ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් නායම් ජංග වතුර වෙන අවස්ථාව උන් හොඳට මොනිටර් කරනවා. නමුත් ඔබ කියන වැඩේ අර ආහාර ලබා දීම නැත්නම් ද්‍රව්‍ය ලබා දීමේදී තාම ගැටළු මතුවෙනවා. විදේශ ආතර හම්බෙනකොට ඒව හරි ලෙස අපිට හම්බෙන්න පුළුවන්. නමුත් ඒක බෙදා හරීමේ ගැටළු තාම තියෙනවා. හරි ආකාර වේ පුත්ලන්නම හම්බෙනවාද කියලා. සමාජයට සමාජ අපි ගත්ත සත්මුරු වගේ පැතිවල නායන පැතිවලට ගොඩක් වලට මුණ දරන ගත්ත රත්නපුර සහ ඒ කඳුකර ප්‍රදේශ ආධාර හම්බෙන්නේ පාර දෙකක් තියෙන කට්ටියට. සමාජයේ පාරටවත් එන්න විදිහක් නැහැ. මොකද උන්ගේ ඉන්න කෙවල් නාය ගිහිල්ලා නැත්නම් ගම් වතුරෙන් හානියිලා ඉතින් තාම අපිට හරි ප්‍රශ්නයක් තියෙන ආධාර ඒ තැනටම යනවාද කියලා. සහ අපි කලකට කලින් මට රජයට චෝදනා කරා අදුගානේ සහන බත කණ්ඩායම් පිරිස් පුහුණු කළා. අතීත අපරාධ තත්ත්වයේ කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඔය ලංකාව තාමත් ඔබ දන්නවා මේ 8,610 වර්ග කිලෝමීටර පොඩි රටක්. සාමාන්‍ය ඕන කෙරවලකට ඕන ලංකා තත්ත්වයකට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. ඒවා හරි ක්‍රියාමාර්ග මම හිතන්නේ අපි සලසුම් කරලා අපිට ඇක්ෂන් ප්ලෑන් එකක් වගේ හදාගන්න පුළුවන්. මේ ආධාර හම්බුන විදිය ආධාර කොහෙද ගබඩා කරන්නේ? එතකොට අපි කියන්නේ සෝන්ස් වගේ පිටවන්න පුළුවන් නම් සෝනල් ඒරියා මේ ආපත හැමදාම ලංකාව දන්නවා හැම ඉදීම අහන්න ලැබෙන්නේ එකම පාස් වගේ තමයි ප්‍රදේශ වගේ තමයි ඔය ආපදාල් ලක්ෂණ ගාල්ල මාතර රත්නපුර ඔත හැමදාම එකම ළඟට ඒ පැත්තේ අපි ફોકસ කරලා අපිට පුළුවන් නම් හොඳ ප්ලෑන් එකක් නිර්මාණය කරන්න. වයිතර විදේශ ආධාරත් අරගෙන අපේ තියෙන ආධාරත් අරගෙන අපිට තාම ඉක්මනින් කඩිනමින් පහණක් දෙන්න පුළුවන් නම් මං හිතනවා ලොකු කාර්යයක් කියලා අත් වශයෙන්.
ඔව් මේ ඒ ඒ ඒත් එක්කම අසංක දැන් මට මේ කාලයත් ගෙවිගෙන යනවා. මට අහන්න ඕනම දෙයක් තමයි දැන් විශේෂයෙන්ම ඔබ මේ සංචාරක මේ කර්මාන්තය පිළිබඳව ඒ පිළිබඳවත් ඔබ යම් කිසි මැදිහත් වීමක් කරා. දැන් අවුරුදු ගානක් ගෙවිලත් වෙනවා මේ යුද්ධයත් නිම වෙලා. 2009 යුද්ධය නිම වෙන දැන් අවුරුදු 9ක් ගිහිලා යුද්ධයත් නිම වෙලා. අපි හිතුව විදිහට මේ සංචාර කර්මාන්තේ ප්‍රවර්ධනය කරගන්න අපිට අවස්ථාව ලැබිලා තිබෙනවද? يعني ඒක ඇත්තටම ලොකු ගැටලුවක් නේද? විශේෂයෙන්ම අපේ රටේ තිබෙන සම්පත් එක්ක බැලුවට පස්සේ අසංක දැන් අපි දන්නවා විදේශිකයෙකුට ඕනම විදේශිකයෙකුට විවිධාකාරයේ දේවල් කැමති මේ මේ අර නිවාඩුවක් ගත කරන්න කැමති ඕනම පරිසර වටපිටාවක් අපේ ලංකාවේ තිබෙනවා. තාමත් ගැටලුවක් තිබෙන අපින් උපරිම ප්‍රයෝජන ගත්තද කියලා.
ඔයジャම කොට ප්‍රශ්නක ලෝකෙරු මොකද මාත් කලකට කලින් සංචාරී ව්‍යාපාර සම්බන්ධලා හිටියා. ඉතින් අත්ත වශයෙන් දැන් මට ඊයේ දැනගන්න ලැබුණා ලංකාවේ પાස්පෝර්ට් එකට ඉමේල් එකක් තියෙන්නේ 83 hari 84 වගේ ස්ථානයක් කියලා. ඉතින් මේ අත්ත වශයෙන් අපේ සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක මණ්ඩලය අත්ත වශයෙන් සංචාරක මණ්ඩලය යටතේ වෙනම ප්‍රවර්තන වර්තන ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒවට මම කියන්නේ කෝටි ගණන් වේදම් කළා තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය බැහැවා වගේම තාම ඒව සංචාර කාර්යයන්ක් තියෙනවා. තාම ලක්ෂ 20ක් වගේ ප්‍රමාණයක් වසරකට සංචාර ලංකාවට එන්නේ. නමුත් ඔබ බැලුවොත් තායිලන්තය, එනත් මැලේසියා වගේ රටවල් ආයෙන තාමත් හොඳ තත්ත්වයක්, සිංගප්පූරු රටවල් හොඳ තත්ත්වයක සංචාර ප්‍රවර්තනවල තරම් ගිනියනවා. ඉතින් මේ අතිතල පහසුකම් තාම ඔබ මට කතුනා ගුවන්තොට වලට අහස දකින්නදි තාම එතනින්ම එන අපි කියන්නේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන එතනින්ම අපි අතරම ෆේල්. මොකද ඒ බේල් සමහරවල් වැඩ කරන්නේ එයාපෝට් එකෙන් ආම එතන ටැක්සි රියදුරාගේ තියෙන ගැටලු සමහර එයාපෝට් එකට ආම අපේ ඒ මූලික පහසුකම් තියෙනවද? ඉතින් එතන ඉඳන්ම මම හිතන අපි සංවර්ධනය වෙන්න ඕනේ. සහ මම හිතනවා යටිදල පහසුකම් යම් තාක් දුරකට අපි හොඳ තත්ත්වයක ඉන්න. මොකද මටත් අපේ ආයතනෙ ඒ විදේශිකයන් ආම උත්යන්නේ මේ අධිවේගී මාර්ග තියෙන ගොඩක් පහසුවක් තියෙනවා. සහ අපි දැන් අලුතෙන් බැලුවොත් අත්තකින් අත්තකක් ඩෙවලොප් වෙලා තියෙන ලංකාවේ දැන් ගොඩක් වෙලාවට වෙහිකල් එකක් නැත්නම් ටැක්සි එකක් ඕන නම් ඔබට පුළුවන් ඇප් එක මාර්ගෙන් ඒ ටැක්සි එක බුක් කරගන්න. නමුත් අනිත් අතට චාමික ඔබ සීගිරිය යනවා නැත්නම් ලංකා ප්‍රසිද්ධ ස්ථාන කියන්නේ මල් බොටානිකල් ගාර්ඩන් ඒවට යනවා තාම සංචාරකයන්ට අධික මුදලක් ගෙවන්න වෙනවා. දැන් ගොඩක් වෙලාවට ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි චාමික අර ලෝ බජට් කියන කැටගරියෙන් තමයි සංචාරකයන් නෝ මිසරගේ ෆයිව් ස්ටාර් හෝටල් බලන්නේ මේ බැක්පැක් එකක් දාගෙන ගොඩක් වෙලාවට ට්‍රේන් එකේ ඒ වගේ සංචාර කරන කට්ටිය තමයි එන්නේ. ඒකට හොටෙල් එකේ බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ඉන්න උන් කැමති සුපර් මාකට් එකට ගිහිල්ලා ඒ වගේ මේ සාමාන්‍යයෙන් චෝටිට් එකක් අරගෙන ඒ විදිහට එන සංචාර තමයි ගොඩක් වෙලාවට දැන් ඉන්නේ. නමුත් ඒ සාපේක්ෂව මම හිතනවා අර අපේ මේ තාම සංචාරක අධික මිදල මුදලක් තියවලා දඹුල්ව සීගිරිය නැත්නම් මල්බත්තක් බලන්න යන්න ඕනේ. ඒවා ප්‍රවර්ධනය කරනකොට සාමික මම හිතන්නේ ඒව ගැන අපි හිතන්න ඕන. සංචාර ආකර්ෂණය කරනකොට ඔවුන් කියන බදු මුදල් හැබැයි ළඟදි සාමික ඔබ තීනක් කරන තිබ්බ ආණ්ඩුවේ මම හිතන්නේ සංචාරකයන් අපේ ලංකාවේ සිටින කාලය තුළ උග්‍රණ වැට් එන්නත් ඒ ටැක්ස් එයාපෝට් එකෙන් යද්දි ක්ලේම් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් ඔවුන්ගේ බිල්පත් තියනවා නම් ක්ලේම් කරගන්න. ඔව්. ඔබ අනිත් පැත්තේ මම හිතා තාම යටිදල් පහසුකම් තවදුරටත් දියුණු වෙන්න ඕනේ ආකර්ෂණය කරන එක පරිකරම සංචාරක මණ්ඩලයකද තමයි තියෙන්නේ ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන. ඒ වගේම චීනෙන් තමයි දැන්ට ගොඩක් සංචාර ලංකාවට යුරෝප රටවලට වැඩිය. ඉතින් ආකර්ෂණය මම හිතනවා අපිට හොඳ සලස්මක් තිබ්බොත් එහෙම සංචාරකයන් ගෙන්න ගන්න. ඊට වඩා රැකියා නිර්මාණය වෙනවා. ඔතන හෝටල් ස්පේස් එක සෑහෙන වැඩිලා තියෙනවා ලංකාවේ. මම හිතන ගිය වසර කීපය තමයි ලංකාවේ වැඩිම හෝටල් ප්‍රමාණය කිදලා තියෙන්නේ. 2020 වෙනකොට තව සෑහෙන හෝටල් ප්‍රමාණය කොළඹට තවරු දෙකකින් ආවොත් දැන් වගේ තියෙන ඩබල් වගේ හෝටල් ඒ කියන්නේ තව දෙගුණකින් වගේ හෝටල් ප්‍රමාණය වැඩි වෙන කොළඹ තියෙන. ඉතින් ඒවා මම හිතන හොඳ තත්ත්වයන්. නමුත් යටිතල පහසුකම් සහ ප්‍රවර්ධන වැඩසටහන් මම හිතන අනිවාර්යයෙන්ම තවදුරටත් ආණ්ඩුව මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මතය මම ඉන්නවා.
ඔබ වැදගත් කරුණක් ඉදිරිපත් කරා සංඝ. ඇත්තරම දැන් අපි නව ශ්‍රීලන්තික ජාතියෙන් ගොඩක් වෙලාවට මේ සංචාරක සඳහා නිවාඩු සඳහා පිටත් වෙනවා. උන් තෝරගන්න තැනක් තමයි මේ තායිලන්ඩ් බැංකොක් කියන තැන. විශේෂයෙන්ම තෝරගන්න හේතුව තමයි මේ නවාතැන් පහසුකම් කියන එක හරිම මිල මේ අධික නැහැ. දැන් අපි බැලුවොත් ලංකාවට ගිහිල්ලා දැන් ඒ ප්‍රශ්නේ දැන් අපි වුණත් ලංකාවට ගිහිල්ලා හොටෙල් එකකින් එක ලොකු ගාණක්. ඉතින් එහෙම මේ වෙනම් කරන්න තරම් අවශ්‍යතාවයකුත් නැහැ නේද? කියන්නේ මේ මුදල උන් භාවිතා කරන්න කැමති යම් කිසි තැනක් නරඹන්න නැත්නම් උන් නොදකපු තැනක් සංචාරය කරන්න ඒ අධ්‍යක්ෂින් විදින්න. ඉතින් ඒ පිළිබඳව ඔබ හොඳ මේ තැනකට ගෙනිච්ච අසංග බොහොම ස්තුතියි. ඇත්තනම වැදගත් කරුණු ගොඩක් අපිට මේ කතා කරගන්න පුළුවන් වුණා. අපි නොදන්න කරුණු විශේෂයෙන්ම තරුණයෙක් විදිහට ආඩම්බරයි ඔබ තාමත් ක්‍රියා කාරිව මේ සමාජයේ ගැවසෙන පුද්ගලයෙකු නිසා අපි ඉදිරියටත් මේ අපේ සම්බන්ධතාවයක තියාගමු. ඔබට සුබපතනවා ඔබේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අනාගතයේදී.
බොහොම ශාමික මාව සම්බන්ධ කරගත්තා. ඔබලායිත් සීළු වැඩ කටයුතු මත ලංකාවේ ඉන්න තව ශ්‍රීලන්ත ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ඔබේ වැඩසටහන අහනවා. ඉතින් තවත් ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරමින් අපේ ලංකාවේ නාමය තව ශ්‍රීලන්ත සිට ගෙනියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංක. ඔව් අපි හොඳයි. වැදගත් සාකච්ඡාවක තමයි අපි ඉදිරිය හිටියේ. ඇත්තටම මේ හොඳ වැදගත් කරුණු කීපයක් අපිට මේ අහන්න ලැබුණා නේද? ධ්‍යාන අපි තෝරගෙන තිබෙන ඉතාමත් මීරු ගීතයක් ඉදිරිසිංහයන්ගේ. මම හිතන්නේ මේ ගීතය අපේ මේ වැඩසටහන ඊළඟට කතා කරන්න යන මාතෘකාවට යම්කිසි පෙරවදනක් වෙයි කියලා හිතනවා. මේ ගීතයට ගිහිලා ටිකක් වෙලා කතා කරන හින්දා අපි වැඩසටහනට එමු.
මගේ දුවේ ඔබ අවදියෙන්නම් එලියට ආවතින් මේ මෙරි දේවල් නොබටමයි
ඉදිරිසිංහ මහත්මයා ගායනා කරා ඉතාමත් මපුරු ගීතයක් මේ ගීතය රචනා කරලා තිබෙන්නේ අද සිංහල මේ සංගීත ශ්‍රේෂ්ඨී ඉන්න අපේ මුදුන්මල් කඩක්වැනි පුද්ගලෙක් දැන් මේ ළඟදී ආචාර පදවියක උට ලැබුණා රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා මේ ගීතය කියවෙන්නේ ඇත්තන පරිසරයට ආදරය කරන්න කියන මේ සංකේතය තමයි මේ ගීතේ පුරම යන්නේ. ධ්‍යාන ඔබ දන්නවා මේ ළඟදී මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙලා ඒ ශිෂ්‍යත්වෙන් වැඩිම ලහුණු දිනාගෙන ශිෂ්‍යත්වේ පාස් වුණු දුල පුතාලාගෙන විශේෂව මාධ්‍ය වලින් පුවත්පත් වලින් ලොකුවට කතා කරලා තිබුණා. හොඳ දෙයක් ඇත්තනම් ශිෂ්‍යත්වේ පාස් වෙනවා කියන ලීසි නැහැ. නමුත් මට අත ඇත්තටම කතා කරන්න හිතුණ දෙයක් තමයි දැන් මේ ශිෂ්‍යත්වය කියන්නේ පහ වසරනේ කියන්නේ ළමයින් අවුරුදු 10යි මූලික තමන්ගේ මනස සම්පූර්ණ වශයෙන් වර්ධනය වෙලා නැති කාලයක්. ඉතින් ඒ කාලේ කිව්වට පස්සේ දෙක වසරේ ඉඳන්ම මම හිතන්නේ මේ ශිෂ්‍යත්වයට විශේෂයෙන්ම මේ අම්මලා අතර තරංගයක් තිබෙනවා දුව මේ ළමයින්ටත් වඩා අම්මලාට කර තාත්තලාට කරගන්න බැරි වුණ දේ සමහරලාට උන් මේ දූල පුතාලාට ලවක් කරගන්න යනවා. ඉතින් මේ මේක ඇත්තටම අද ලොකු ඛේදවාචකයක් තිබෙනවා මේ විශේෂයෙන්ම මේ අද මේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ තරංගයත් එක්ක මේ ළඟදී මේ 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 මේක ඇත්ත සත් සත් සිදුවීමක් අධ්‍යයන එක මේක මේ මේ පත්තරයක තිබුණ දෙයක් ශිෂ්‍යත් විභාගයේ පිණිසිරිපු එක මේ දෙරවියක් අම්මගෙන් අහනවලු ඒක ඉවරෙලා අම්මේ ඊළඟ ආත්මෙත් ශිෂ්‍යත් තියෙනවද කියලා මං හිතන්නේ ලොකු කතන්දරයක් එතන කියනවා එතනින් ඇය අදහස් කරන්නේ ඇත්තරම මට මේක අපෝ කරන්න බෑ මේ මේක කරත් මේක ලොකු කරදරයක් වගේ නේද දැන් අපි කතා කරොත් අපේගේ මං හිතා අපේ කාලේ පවා ඊට ඉස්සෙල්ලා පලම්පරාවල් පවා විශේෂයෙන්ම මෙහෙම තරංගයක් තිබුණ නැහැ ශිෂ්‍යත්වයක් තිබුණා නමුත් මං හිතන්නේ මෙතරම් විදියට ලොකු තරංගයක් පීඩාකාරී විදියට උන්ට දැනුණා කියලා අද ළමයින්ට පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න වෙලාව අඩු වෙලා තිබෙනවා මේකෙ හින්දා මානව සම්බන්ධතා කියන දේ ගොඩක් අඩු වෙලා තිබෙනවා අද විශේෂයෙන්ම ළමයින් මැෂින් එකක් වගේ නේද ඒ කියන්නේ හුරු කරලා තිබෙනවා කටපාඩම් කරලා විභාගයක් පාස් වෙන්න හැඟීම් දැනීම් නැත්නම් මේ රිදීම් කියන දේවල් මේවා අවබෝධය කරගන්න නැතුව ඔවුන් තමන්ගේ ජීවිතේ ගෙන ගියාට පස්සේ මං හිතන්නේ වැඩිහිටියන් වුණාට පස්සේ අපිට ඒක හදන්න පුළුවන් වෙයි කියලා නේද ඉතින් මේ පිළිබඳ ලොකු කතාබහක් තිබෙනවා මේ ධ්‍යානෙ වගේම තමයි මේ අපේ දැන් අපි කතා කරොත් අධ්‍යාපනයේ ක්‍රමය අධ්‍යාපනය තුළින් විශේෂයෙන්ම කරුණු දෙකක් වැදගත් වෙනවා පළවෙනි කරුණ තමයි දැනුම දැනුම කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නේ මං හිතන්නේ ලංකාවේ එක දැනුම ඕනෝටත් වඩා තිබෙනවා ඒක හරියට දැනුම ලැබෙනවද කියන ප්‍රශ්නයක් තිබෙනවා කටපාඩම් කිරීමේ දැනුම නමුත් ඊට අමතරව මොකද්ද සිදුවෙන්න ඕන ළමයිගේ පෞරුෂත්වය හදනවා කියන එක නේද පෞරුෂත්වයක් හදනවා කියන්නේ සමාජයේ ගියාට පස්සේ කොහොමද ජීවත් වෙන්න ඕන කියලා ඒක පාඩම මේ ලැබෙන දෙයක් නෙවෙයි පරිසරයට ආදරය කරන විදිය ඒක කවුරුත් කියලා දුන්නට ඒක දැනෙන්නේ නැහැ නේ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න ඕන පොඩ්ඩක් ගිහිලා සෙල්ලම් කරන්න ඕන ගහක් මේ ගහක් කොළත් එක්ක සෙල්ලම් කරලා ඒක තමයි ඒක දැනෙන්නේ ගහට කොළට ආදරය කරන්න ඕන ඊට පස්සේ බෙදා හදා ගන්න ඕනේ. කියන්නේ අපි දන්නවා ඉස්සර සෙල්ලම් කරද්දි ළමයි රණ්ඩු වෙනවා, යාළු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැනගන්නවා ජීවිතේ කොහොමද මේ ප්‍රශ්න වලට පොඩි පොඩි දේවල් වලට මුණ දෙන්නේ කියලා නේද? ඊට පස්සේ තවත් කෙනෙක්ගේ දුකක් දැනෙන්න ඕන. සතෙක්ගේ බඩගින්න තේරෙන්න ඕන. එහෙම නැතුණාම ඒව එක සාමාන්‍යයෙන් මැෂින් එකක් වගේ පාඩම් කරලා විභාගයක් පාස් වෙලා වුණා කියලා මේ වගේ දේවල් මේ Tamanට ලැබෙන්නේ නැහැ. ඉතින් මේක දැන් අද බොහෝ වෙලාවට අපි බැලුවොත් අද බොහොම ගෘහස්ත්‍යත් තුල සිදුවෙන දේ තමයි අම්මලා තාත්තලා විශේෂයෙන්ම අම්මලා මේ ඉන්දියාවෙන් හරි කොරියාවෙන් හරි මේ ආනයනය කරපු ඒ කියන්නේ නාට්‍ය දිගටම බලනවා. ඉතින් ඒවට හුරු වෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ළමයින්ට වෙලා තිබෙන විශේෂයෙන්ම ළමයින් මේ ස්ටෝප් වලට ගිහිල්ලා තරුවක් දිහා බැලුවොත් අම්මා කියනවා නැත්නම් තාත්තා කියනවා ගෙදර වැඩ කරන්න පාඩම් නැද්ද හෝම්වර්ක් නැද්ද කියලා. ඉතින් ඒ අවස්ථාවේදී දරුවා නතර කරන දේන් සිදුවෙන්නේ දරුවා සාමාන්‍යයෙන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන. කියන්නේ පරිසරයෙන් මේ ගනුදෙනු කරන එක බලෙන්ම නතර කරලා දාලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ ගීතයේ තුලිනුත් මේ රත්නශ්‍රී විදේසිංහ මහත්මයා කියන දෙයක් තමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. කියන්නේ අර සේපාලිකා මලු රාත්‍රී කාලයේදී සේපාලිකා බිමට බැහැලා ඇවිදින. කියන්නේ ඒ මලුත් ඇවිදිනවලු. කියන්නේ පරිසරයත් සජීවි වෙනවා කියලා. කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. ඒක අර දැන් සමහරట్లా අපි අහලා තියෙනවා දිහාන් රැයට පිපෙන මල් තියෙනවා. ඉතින් ඒක ඒ විග සඳත් එක ගනුදෙනු කරන විදිය තියෙනවා. තරුත් එක ගනුදෙනු කරන අපි ඉස්සරහලා තිබෙනවා විවිධ තරු රටා තිබෙනවා නේද? ඉතින් ඒවා අපි ඕව දැකලා දැන් හත් දින තරු මෙහෙමයි දැන් අර තරු කොතනද ඒ වගේ දේවල් අර ළමයි බල්ලා ඊට පස්සේ ඒකත් එක්ක යම්කිසි බැඳීමක් ඇති කරගන්නවා. ඒක අපි පොතේ කිව්වට හත් දින දරු මෙහෙමයි මෙහෙම තමයි තියෙන්නේ කියලා කිව්වට මිනිසුන්ට ඒක දැනීමක් නැහැ. දැන් අපි අද සාමාන්‍ය සින්දුවක් වුණත් රසවිඳින්න බැරි ළමයින්ට ඕකයි. බොහෝ වෙලාවට අපි කියනවා දැන් ළමයි අහන්නේ මේ ගීත කියලා. ඉතින් ළමයින්ට අසන්න සලස්සන්නේ ගීත. ඊට පස්සේ එකපාරට ළමයින් මේ රසවින්දනාත්මක ගීතයක් අහනවා කියලා අපිට උපකල්පනය කරන්න බෑ. නේද? ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා කලින්. ඉතින් මේ 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 ගීතය ඇත්තටම බොහොම මේ මියුරු ගීතයක්. මේ ගීතයේ ගලා යන ඉතම නපුරුවට නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පිම්බෙඳි වෙලාවයි මේ පොළොව කොතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවෙ. දැන් මේ මේකේ මේ තාත්ත කෙනෙක් තමන්ගේ දුවට කියන්නේ ඒ කියන්නේ සමහර ලාවට තමන්ගේ දරුවන් හිතෙනවා ඇති දැන් ඉදිරියට ගියාට පස්සේ තමන්ට ලැබුණු දේවල් මොනවද ජීවිතේ තුලින් නේ. සමහරවට මේ පරිසරත් එක්ක ගනුදෙනු කරාට පස්සේ අර සමහර තමන්ට ලැබෙන දීපලටත් වඩා ඒවා ලොකු දානයක් විදියට නිදානයක් විදියට ඉදිරි කාලයේදී වැදගත් වෙනවා. ඉතින් මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඇත්තරම මේ තමන්ගේ පෞද්ගලික ජීවිතයෙන් ඇසුරු මේ ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ගීතයෙන් මේ නිර්මාණය කළේ. ඉතින් මේ ගීතයේ අවසාන කොටස වල කියනවා ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවරට නැගෙති. ඒ කියන්නේ කළුවරට අපි පෙම් කරු පළුවරට කියලා හුව අදහස් කරේ මේ ජීවිතේ වැරදින තැන්. ඒ කියන්නේ අඳුරුණු තැන්. ඒ අඳුර මැදින් තමයි ජීවිතය ජයග්‍රහණය කරන්නේ. ඒක ඒ ඝන අඳුරු තියෙන ලාවේ තරු තමයි. ඒ කියන්නේ පුංචි දේවල් තමයි තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න උදව් වෙන්නේ. ඉතින් මේවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඔබට මේ ලොවට ආදරේ නම් මුළු ලොවත් ඔබටත් ආදරේ. ඉතින් මේ ගීත ඉතාමත් මීරු ගීතයක්. මේ විශේෂයෙන්ම අපි රත්නශ්‍රී විදේසිංහ මහත්මයා ගැන අපි මේ වැඩසටහනේ කීප වතාවක්ම කතා කරලා තිබෙනවා. ඔහුට තිබෙනවා මේ යම්කිසි පණිවිඩය සමාජගත කරන්න ලොකු මේ ආයුධයක්. ඒ ආයුධය මොකද්ද? ඔහුගේ භාෂාව. භාෂාව කියන්නේ අපේ සිංහල භාෂාව අවශ්‍ය විදියට. දැන් අපි හැමෝටම භාෂාව කතා කරන්න පුළුවන්. නමුත් භාෂාව තුළින් නිහිකුට යම්කිසි හැඟීමක්, දැනීමක්, රිදීමක් දැනෙන්න සලස්සන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් මම හිතනවා මේ අධ්‍යාපන ක්‍රමයේ තුල තිබෙනව ලොකු විවේචනය තමයි ඒ ගීතේ තුලින් කතා කරලා තිබින්නේ. සහ මේ යම්කිසි පාඩමක් දෙන්න උත්සාහ කළා තිබෙනවා. මේ තවත් කතාවක් මේ ධ්‍යාන දැන් අදව බැලුවොත් දැන් අපි ශිෂ්‍යත්වයේ ළම ශිෂ්‍යත්වයේ කඩීමෙන් පස්සේ ඊට පස්සේ මොකද තියෙන කඩීම? සාමාන්‍ය පෙළ. ඔව්, ඕ ලෙවල්. ඉතින් දැන් අපි අහනවා විද්‍යාවට මොනවද ඕ ඩි? නෑ, දැන් ඒ නේද? දැන් ඒ ගණන් වලට ඒ සෞඛ්‍ය ආයි ඉතිහාසයේ ඒ. නමුත් අපි කවදාවත් බලනවද ළමයින්ගේ මනුස්සකමට මොකද ලැබිලා තියෙන සම්මාර්ථය කියලා? දෙමාපියෙක් අහනවාද ඒක? ඒක නේද හරියටම වැදගත් වෙන්නේ. දැන් අපි බැලුවොත් අද විවිධ විවිධ සමාජ තලවල සිටින පුද්ගලයන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ මානසික ව්‍යාකූලතාවයෙන් පසු වෙනවා. මේක පසු වෙන එක හේතුවක් තමයි ඔවුන් මේ සමාජය තුළ හරියට යම්කිසි හැදෑරීමක් නොකිරීම නේද? ඉතින් බොහෝ දුරට මේක මේ කතා බහට ගන්න ඕන කාරණයක්. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න. වැඩසටහන අවසන් කොටසින් හින්දා දිහන අපි ගීතයකට යමු. ගීතේ ඉවරලා අපි අවසන් අදියරට එමු.
Kalavakum
එකම අපේ අවසාන කාලයේ තමයි මේ වැඩසටහනේ ඇවිල්ලා තිබෙන්නේ. නික්මලා යන් සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න තිබෙනවා ප්‍රසංගයක් ගැන. ඇත්තරම මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වෙනිදා 2018. මේ තරුණයන්ට මම හිතන්නේ ගොඩක් මේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ප්‍රසංගයක්. හොඳ මේ මේ රසයක් ගන්න පුළුවන් මේ ප්‍රසංගයක් වේ කියලා අපි හිතනවා. Road to Colombo මෙහි ගායන ශිල්පිනින් ශිල්පණියන් විදිහට එන්නේ උමාරියාගේ සහෝදරිය ජයශ්‍රී ට්වින්ස් ලහිරු පෙරේරා. ඉතින් මේ මේ ප්‍රසංගය නොවැම්බර් මාසේ 3 වෙනිදා පැවැත්ම නියමිතයි. මේක පැවැත්වෙන්නේ පවර් ස්ටේෂන් මවුන්ටින් කියන හෝල් එකේදී. ඔබට ටිකට් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ගිහන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ගිහන්ගේ නම් දුරකථන අංකය තමයි 0212 313 7440. ඉතින් අපිට අවස්ථාවක් තිබෙනවා මේ ප්‍රසංගය සම්බන්ධ වෙන්න. ඉතින් ඒ සමග අපිට ලැබිලා තියෙන කාලය ඉතාමත්ම සීග්‍රෙන් ගිවිගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන මේ අපි අද මේ ගත කරපු කාලය බොහොම සාර්වත්ව ගෙවා දමන්නට හැකියාව ලැබුණා කියලා. දැන් බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේදී. අපි මං හිතන්නේ ඊළඟ සතියේදී සම්බන්ධ වෙන්නේ මහින්ද සුජාතා දෙපළ. තවත් සතියක විරාමයකින් පස්සේ අපි සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගීතය අපි පසුබිම් වාදනය කරන ගීතය ඔබට ඇහෙන්න සලසනවා. මේ ගීතයත් ගායනා කරන්නේ ඇත්තට මේ ළඟදී ආපු සංගීත කණ්ඩායමක් අපි මචං කියලා. ඒ සංගීත කණ්ඩායමේ නම තරුණයන් කොටසක් විශේෂයෙන් මේ පැරණි ගීත සහ මෑත පරම්පරාවේ ගීත වෙනස් ආකාරයකින් ඉතාමත්ම රස විඳින්න පුළුවන් ආකාරයෙන් ගායනා කරමින් අලුත් ගමනක් යන තරුණයන් කොටසක්. ඉතින් අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සැමට ආයුබෝවන්.